දැන් මෙතන ප්‍රශ්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා පටිච්ච සමුප්පාදය තුලින් විග්‍රහ කරලා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඉතින් මේකම තමයි අපි මේ දැන් නිතරම කියව විවිධ ක්‍රමවලින් පෙන්වෙත් මේ ටික තමයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක හට ගන්නකොට අපි ලෝකයේ ප්‍රිය කරන්නේ මේ ටික මුල් කරගෙන. ඒ රූප මුල් කරගෙන මේ රූපයන්ගේ ප්‍රියමනාපයක් අප්‍රියමනාපයක් තියෙනවා. මේ යම ප්‍රියමනාපද ඒක බලාපොරොත්තු වෙනවා. රූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කියලා. මේ රූප මේ ඔක්කොම රූප. ඒ රූපයන් පිළිබඳව යම් කිසි වින්දනයක් අපි විඳිනවා. සසරදී අපි හදාගෙන තියෙන්නේ එහෙම ක්‍රමයක්. ඒ රූපය අභ්‍යන්තර බාහිර දෙක එකතු කරලා වින්දනයක් ගොඩ නගා ගන්න පුරුදු වෙලා තියෙනවා. එහෙම ක්‍රමයක් තියෙන නිසා ඒ ක්‍රමයේ අපි අනුගමනය කරගෙන අනන්ත සංසාරයේ පටන් සකස් වෙවි එනවා. වින්දනය හද හදා විඳිනවා. එතකොට මේ විඳින්න ගෝචර වෙච්ච රූප මොකද්ද කියලා ඇහැට ගෝචර එකක්ද, කන්ට ගෝචර එකක්ද, නාසයේ දිවට කයට ගෝචර එකක්ද කියලා දකිනවා. අනිදස් අනිදස්සනම් අප්පටිගන් ධම්මා ආයතන පරියාපන්න රූපගේ තව රූප කොටසක් තියෙනවා. ඒක මේ ඇසකන දිවනාසයේ ශාරීරිය කියන ඉන්ද්‍රිය පහට ගෝචර නැහැ. අනිදස්සනයි අප්පටිගයි. දර්ශනය කරන්නවත් බෑ, ස්පර්ශ කරන්නවත් බෑ. ධම්මා ආයතන පරියාපන්න රූපං. අන්න ධර්මායතනෙටයි ඒකයි ති. මනංච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඥානං කියනකොට මන කියන එක පිහිටපු තැනක් තියෙනවා. මනේ ඉන්ද්‍රිය. හිත හට ගැනීමට හේතු කරන්නා වූ වස්තු රූපය කියලා එකක් හට ගන්නවා කර්ම ශක්තියෙන්. කාය දසක, භාව දසක, වස්තු දසක කියලා පටිසන්ධිය ලබන මොහොතේදී හිත හට ගැනීමට හේතු වෙන මූලික පරමාණුවක් හට ගන්නවා. ආපෝ තේජෝ වායෝ පඨවි වන්නගන්ධ රසෝජාගින සුද්ධාෂ්ටකයයි කෑලි 8යි එතන. ඒකට එකතු වෙනවා ජීවිත රූපය සහ වස්තු රූපය ගන්නකොට හට ගන්න කොටසක් තියෙනවා. ඒක ජීවත් කරන ජීවිත රූපය සහ වස්තු රූපේ. එතන ඒකෙන් ලා 10ක් වෙනවා, රූප කලාප 10ක්. ඔය ඉස්සෙල්ලා පටිසන්ධිය කලන මොහොතේම හිතක් හට ගැනීමට අවශ්‍ය කරන මූල ධර්මයි. ඔන්න ඕකට තමයි අර ධර්මයේ වදින්නේ. ස්පර්ශ වෙන්නේ අනිදස්සනම් අපටිකන් ධම්මායතන පරියාපන්න රූපං කියන එක. ඒක ස්පර්ශ වුණාම මනංච පරිච්ඡ ධම්මේච උපාදේ මනෝවිඥාන කියන සිද්ධාන්තයේ ක්‍රියාත්මක වෙනවා. අන්න ඒකෙන් මනෝවිඥාන පහළ වෙන්න පටන් ගන්නවා. නැහනම් හිත හට ගන්න පටන් ගන්නවා. මැරිලා නැහැ කියලා දන්නවා. ජීවත් වෙලා ඉන්නවා මේ දැනෙනවා නිකන් තේරෙන්න පටන් ගන්නවා. ඒ හට ගන්න මූලික අවස්ථාව. අන්න විඥානය හට ගැනීමේ ක්‍රමය. ඕක හට ගන්නකොට ඒක විතරක් නෙමෙයි හටගන්නේ, වස්තු දසකේ විතරක් නෙමෙයි, කාය දසක, භාව දසක කියලා තවත් දෙකක් හට ගන්නවා. ඒකනම් දැන් මේක හිතා ඉන්නේ මෙයා ගිහලා මව් කුසියක් ඇතුලේ හට ගන්නවා කියලා. මව් කුසියකට යන්නේ ඕවා හටගත්තට පස්සේ ජාති වෙලා සංජාති වෙලා ගන්ධබ්බයක් හැදෙනවා. ගන්ධබ්බයට හැඩරුවක් තියෙනවා, සූසම කයක් තියෙනවා. ඒ ගන්ධබ්බය තමයි ඔක්කාන්තියට යන්නේ. බුදුරන් වහන්සේ දේශනා කරනවා චුතූපපාත ඥානීන් ලෝබලා වදාරන වෙලාවේ දැක්ක හැටිත්, ඒ වගේ මේ ඥානී ඇති අනික් කෙනෙක්ගේ ලෝකේ දකින හැටිත් යම් ක්‍රමයකින් විග්‍රහ කරනවා. සතරමන් සන්ධියක උඩුමහල්ත අලිය කිරලා බලා ඉන්නකොට කෙනෙකුට ඒ පාරේ සැරිසරන අය කොහොමද පේන්නේ? කඩෝ වලට ඇතුල් වෙනවා, නැන ගෙවල් වලට ඇතුල් වෙනවා, ගෙවල් වලින් පිටට වෙනවා, පිට යනවා, පාරේ ඇවිද ඇවිද ඉන්නවා, තනින් තන ඉඳගෙන ඉන්නවා, තවත් ගෙවල් වලට ඇතුල් වෙනවා, ඒවෙන් පිට වෙලා යනවා. මෙන්න මේ දකින්නේ කොහොමද? ඒ වගේ මේ චුත වෙන උපදින සත්තු දකින්නවා කියලා. දැන් පැහැදිලි දෙයක් තියෙනවා. ඒතර කොහොමද මේ චුත වුණා නොපෙනී ගිහිලා බඩක පිළිසඳ ගත්තා කියලා? ඒක නෙමෙයි මෙතන පෙන්නන්නේ. ඒ ගෙට උපමා කළේ ශරීර. ගෙට ඇතුල් වෙනවා කිව්වේ ශාරීරිය ගොඩනගා ගැනීම ආරම්භයේ. ගෙයින් පිට වෙනවා කිව්වේ ශාරීරිය ඇතැල්ලා මරුණාම ඉන් ඉවත් වෙලා යන එක. ඉතින් ගෙයක් අර ගෙයක් නොතනා ඉදින්නේ ගෙන් ගියේ දාට ගෙය ගින්නති බලන්නේ කියලා පැරණි කවි හිටන් තියනවා හදලා. කන්දේ ගෙදර නයි දේටයි කියන්නේ දිරණ ගෙවල් නුඹ කුමටද හදන්නේ ගයක් කර ගයක් නොතනා ඉදින්නේ ගෙන් ගියේ දාට ගේ ගින්ලති වරමේ ගේ කිවි ශාරීරියේ මුල් කරින් අනේක ಜಾති සංසාරං සන්දා විසං අනිබිදං ගහකාරකං ගවී සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පල කියලා බුදුරයන් වහන්සේ ලෞතර බුද්ධත්වයෙන් පස්සේ දැක්කා ඕක ගහකාරකයා දැක්කා ගේ හදන එකන දැක්කා එන පැහැදිලිම අදහසක් තියෙනවා මේ ගේ කියලා කිව්ව ශරීරේට එන ගෙට ඇතුලේ නැයි ගේම් පිටේලා නැයි මගේ සැරිසරන අය පාරේ ඉන්නයි දැක්කා වාගේ මේ චුත වෙලා උපදින සත්වෙන් යන හැටි දකින්නවා කියලා පෙන්නනවා ත්‍රිපිටකේ ධර්මයේ පෙන්ලා තිනවා පැහැදිලිව එනම් මෙන්නේ මේ යනකොට ಜಾති සංජාති වෙලා ඉවරයි සංජාති වෙච්ච එකලා තමයි මේ යන්නේ සූක්ෂම කායිකය අද විද්‍යාවත් මේක දැකලා කියනවා පෙන්නනවා නමුත් අන්තරාභාවයක් නැහැ කියලා කිව්ව කතාවක් වැරදියට අල්ලගෙන අද වෙනකම් මේ තේරවාදී ධර්මයේ තුල අන්තරාභාවය පෙන්වන්නේ නැහැ කියලා මෙහෙම කියනවා පැහැදිලිව පෙන්වලා තියෙනවා එහෙම තියෙද්දි වච්චගත පරිබ්‍රාජික අර කුතුහලශාලා සූත්‍රයේ සූත්‍රයක විග්‍රහ වෙනවා වච්චගත පරිබ්‍රාජික බුදුරන් වහන්සේකින් අහනවා ස්වාමීනි මේ කයත් අත්හැරිය මතු කයකට ගියෙත් නැහැ ඒ අතර සත්‍ය කුමක් උපාදානය කරගෙන ජීවත් වෙනවද වච්ච මේ කයත් අත්හැරිය මතු කයකට ගියෙත් නැහැ සත්‍ය තණ්හාව උපාදානය කරගෙන ජීවත් වෙනවා කියලා මම කියෙමි මේ බුද්ධ දේශනාවකම තියෙනවා එහෙනම් අතර තියෙන බව පැහැදිලිව පෙන්නලා තියෙනවා හැබැයි අන්තරා භවයේ කියලා තමයි අද වරද්දගෙන තියෙන්නේ කතාවත් උපකරණ කියන අභිධර්ම පොතේ සත්‍ය ප්‍රකරණෙන් එකක් ඒකෙදි එදාර මොග්ගලී පුත්‍රයන් මහරහතන් වහන්සේ එදා තිබිච්ච වාද බිඳහරින්න ඉදිරිගත කරපු කාරණයක් තියෙනවා ඔන්නේ අන්තරා භව වාදී හැබැයි අද කියන මේ අන්තරා භව කතාවක් නෙමෙයි එදා කිව්වේ බිඳහැරලා තියෙන ඒ අන්තරා භවිකයට රූපයක් නැහැ. ඒක රූපත් නෙමෙයි වේදනත් නෙමෙයි සංඥා සංකාර විඤ්ඤා පංචස්කන්ධේ රයිතිත් නැහැ. ඒ අර විතණ්ඩ වාදීන් නැහැ විරුද්ධයි කියන හැටි. කාම භවයට රූප භවයට අරූප භවයට අයිතිත් නැහැ. මෙන්න මේ જાති එකක් මේ කියන්නේ කියලා ඒගොල්ලෝ කියනවා. ඉතින් තේරවාදී මහරහතන් වහන්සේලා පැහැදිලිව පෙන්වා දෙනවා ඔය කියන જાති අන්තරා භවයක් නැහැ කියලා. ඉතින් අන්නේ කරගෙන තමයි අන්තරා භවයක් නැහැ කියන වචනේ අද වෙනකන් හිතා ඉන්නේ මේ ගන්ධබ්බය නැහැ කියන එකට. ධර්මයේ වරද්ද ගත්තාම තේරුම් ගන්න බැරුවම වැහිලා යනවා. ඉතින් ಜಾති සංජාති කියන අවස්ථාවට එනකොට ওই ಜಾති කියන මූලික අවස්ථාව ක්ෂණයක් එනකොටම පටිසන්ධි මොහොතත් එක්කලා මේ අහිපිය ගන්න මොහොතක සිද්ධ වෙලා ඉවරයි ওই ටික. කාය දසක, භාව දසක, වัตතු දසක කියලා පරමාණු තුනක් පූර්ණ කර්ම බලයෙන් පහළ වෙනවා. ඊළඟ මොහොත එනකොට මේ පංචකලෝ මේ කාම ලෝකේ ජීවත් වෙන පංචකාම ආශ්‍රය කරන එකෙක් නම් ඒ සත්වයා චක්කු දසක, සෝත දසක, ගාන දසක, ජීවහා දසක කියලා තවත් ওই 10 කොටස් වල පරමාණු 4ක සම්පීඩනයක් එකතු වෙනවා. එකතු වෙලා ඇස, කන, නාසය, දිව, කය, මන කියන එක ඔක්කොම සකස් වෙන්න අවශ්‍ය කරන මූල පදාර්ථය සකස් වෙලා ඉවරයි. මෙන්න මෙතෙන්ට ආපුවාම කර්මජකයයි චිත්තජකයයි දෙකේ පරිවර්තනයේදී හිත උතුජකයයි කියන්නේ මේ කාය තුනක සම්පින්දනයක් එනවා. මෙන්න මෙයාට කියනවා ත්‍රිජකායිකය. බ්‍රහ්මයා ජීවත් වෙන්නේ කල්පගාන ජීවත් වෙන්නේ ත්‍රිජකායිකත්වයෙන්. සූක්ෂම කයක් දෙවියන්ට පේන්නේ නැහැ ඒ කය. ඒ තරම් සූක්ෂමයි. නමුත් ඕනම් ගණී වාහන කරන්නත් පුළුවන්. අදිෂ්ඨාන කරලා චිත්ත රූපයම වවලා. ඒ බ්‍රහ්මයෙන්ගේ හැටි. ඒ වගේ ත්‍රිජකායිකව පහළ වෙන ගන්ධබ්බය මේ ලෝකේ යම්කිසි ගන්ධයක් ආහාර කරගන්නවා. එතකොටම චතුජකාය වෙනවා. ඒ කියන්නේ ආහාරජකය හැදෙනවා. හැබැයි සූක්ෂමයි. මෙන්න මේ සූක්ෂම කාය කියට කියනවා ගන්ධබ්බය. දැන් මේ හැදිලා තියෙන හැදෙන ආකාරය තමයි මේ කිව්වේ. ඒ ගන්ධබ්බය තමයි ගන්ධබ්බාවක් අන්ති හොන්දින ගැබකට ඔකන්තියට යන්නේ. අන්න ඒ ගන්ධබ්බය ගැන තමයි කිව්වේ ගෙට ඇතුල් වෙලා අය, ගෙයින් පිට වෙන අය, මග සැරිසරණයි කිය ඔන්නේ ගන්ධබ්බයට. ඉතින් බුදුදහමේ පැහැදිලි මේවා දේශනා කරලා තියෙනවා. නමුත් වැහිලා තියෙන්නේ. ඉතින් හරියට ඔක තෝරා ගන්න ඕනේ. ඉතින් ওই ගන්ධබ්බය තමයි සකස් වෙනකොට අපි පාපයක් කරපුවාම පාපයේ විඳින්නේ ඒකට ගැළපෙන දෙන සකස් වෙන්නේ. ගන්ධබ්බය විතරක් නෙමෙයි, මේ ආධ්‍යාත්මිකයි සූක්ෂම පැත්ත. ඉතින් අපි කරන කර්මයට අනුකූලව විපාක විඳින්න හේතු වන ලෝකයක් ওই කර්ම ශක්තියෙන් හට ගන්නා වූ ශක්ති විශේෂේ නිදහස් කරනවා උතුජ රූප පරම්පරාව බවට පත් කරලා. ඔන්න ඔතන තමයි අනික හොයාගන්න බැරි තැන. බාහිර ලෝකෙට කර්ම ශක්තියෙන් හටගන්නේ නැහැ කියලා තියෙන විතරය තෝරාගන්න බැරුව ඉන්නවා. බාහිර බාහි කර්ම ශක්තියෙන් හටගන්නේ මේ කර්මයත් එක හටගන්න සත්ව කියන ස්ථානයේ තමයි හෘදේ වත් රූපේ ඇසුරු කරගෙන කර්මජ රූප හටගන්නේ. ඒක හරි. හටගන්න කර්මජ රූප කියන්නේ අදි වේගවත් කාන්දාම් බලයක්. ඒක විහිදවනවා. අපි කියන අදින් චිත්ත කිරණ විහිදෙනවා කියලා. අන්නේ විහිදෙන ශක්තිය තමයි බාහිර ලෝකයේ උතුජ රූප වශයෙන් පිට වෙන්නේ. ඇහිපිය ගන්න මොහොතකවත් ඒකේ කර්මජ බලයේ මේ කර්මජ කියන தත්ත්වයේ කර්මයෙන් ජනිත කරන එකට විතරයි කර්මජ කියන්නේ. ඒ රූපයේ යම්කිසි කර්ම ශක්තියකට අනුකූලව නිස්පාදනය වුණා නම් ඒ දේට අනුකූලව ක්‍රියාත්මක වෙන උතුජ රූපයක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඒකට යම්කිසි ශක්තියක් ආවේණික කියලා අපි ඔකට කියනවා නැත්තික ශක්තිය ඒකේ ආවේණික වෙලා තියෙන්නේ කියලා. අන්න ඒක ක්‍රියාත්මක වෙනවා. ඒ දේ නිස්පාදනය කරන්න සූසුතෙන්ද ගිහිල්ලා ඇදිලා ඒ කාන්දමක් වෙලා ඇද මුළු ලෝකෙම එකම කාන්දමක්. ගැළපෙන දේ ගැළපෙන දේ ඉහිලා විහිදිලා පැතිරිලා හිටන් පිහිදලා එහෙම හැදෙන ක්‍රමයක් තියෙනවා. මේ විශ්වයේ එකම කාන්දම් ගුලියක්. කර්මජ කාන්දම් ගුලිය ප්‍රධාන වශයෙන් තියෙන්නේ සියලු සත්වයන්ගේ. ඒ සියලු සත්වයන්ගේ කර්මජ කාන්දම් ගුලිය හැදෙන්නේ ඊට අනුකූලව ඒ සත්වයන්ගේ හිතට අනුව හටගත්ත විඥාණයන්ට අනුකූලව ඒ නාම රූප දෙපැත්තේ පහළ වෙන ප්‍රත්‍ය වෙන ආකාරයට සකස් වෙන්න. ඒකෙන් තමයි කර්ම විපාකයක් විඳින්නේ. කවදාවත් අපිට කර්මයකට විපාක විඳින්න මේ බාහිර ලෝකයේ සම්බන්ධයක් නැත්නම් ක්‍රමයක් නැහැ. නමුත් ඒක බාහිර ලෝකයේ දෙයකින්ම තමයි මතුවලා එන්නේ. මේ සතර මහා භූතියන්ගෙන් හටගත්ත ලෝකයේ ස්වභාවයකමයි අපි කර්ම විපාකයක් විඳින්න අවශ්‍ය පසුතලයේ හැදෙන්නේ. ඉතින් ඒ නිසා ඒවට අවශ්‍ය කරන දේවල් විවිධ ක්‍රමෙන් හැඩතල හැදෙනවා. ඒක හැදිච්චට සම්බන්ධ වෙනවා. නැන්න හදාගෙනම නිස්පාදනය වෙනවා. ආනන්තරේ පාප කර්මයක් නම් ස්ථානයේ නිස්පාදනය කරගෙනමයි නැගිලා ඉන්නේ. ඉතින් එහෙම ක්‍රමයක් තියෙනවා. ඉතින් යනෝක තෝරා ගන්න හරි ගැඹුරුයි. එතකොට යම්කිසි රූපයක් නිස්පාදනය වුණා නම් අපි වින්දන බලාපොරොත්තුවක් ආස්වාද බලාපොරොත්තුවක් තියාගෙනයි මේ සතර සැරිසරන්නේ. මුළු නිස්පාදනයේ මුලක් තියෙන්නේ ආස්වාදේ නම් අවිද්‍යා තෘෂ්ණා දෙක. ඒක තමයි මුල. ওই අවිද්‍යා තෘෂ්ණා තියෙන තාකල් අවිද්‍යාවේ නිගමනය හැමදේම වටිනවා කියන අදහස දෙන එක. තෘෂ්ණාවේ ස්වභාවය වටිනාදී අල්ලාගෙන බදා ගන්න එක. නිස්පාදනය කරගන්නවා ඒක ඇලෙන එක. වටිනවා කියන දෘෂ්ටිය ගිහින ඇලුම් කරනවා. අවිද්‍යා තෘෂ්ණා එතන ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි මුල. ඉතින් ඒක හටගත්තාම මොනවැන්ද පටන් ගන්නෙ? මනවලන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේ පහීම ආස්වාද විඳින්ද. ඒකට අවතේ රූප ආවාසයයි. රූප නැති තැනේ ආස්වාදයේ ගොඩනගන්න බෑ. ආස්වාද විඳනේ වේදනාව ගොඩනැගින්නේ. එහෙනම් ගොඩනැගින්න ඇහැ තියෙන්න ඕනේ. ඇහැට ගෝචර රූපයක් තියෙන්න ඕනේ. ඒතර තමයි මනවලන්නා වූ මනවලන රූප ආස්වාදයේ විඳින්න අවතේ දෙන නිපද වෙන්නේ. ලස්සන කියන එක නිපදවිලා ඉන්නේ. නැන්න ලස්සනක් ලෝකේ පහල කරන්න හිතේ බෑ. ලස්සන දකින්න නම් ඇහැයි රූපයයි දෙක තුලින් නැගෙන ප්‍රතිචාරයක් ඕනේ. අන්න ඒක මුල් කරගෙන තමයි ලස්සන කියන එකක් ලෝකේ වටහා ගන්න දෙන්න ඉන්නේ. ඒ වගේම කණයි ශබ්දයයි කියන දෙක නැත්නම් මිහිරි ශබ්දයක් මිහිරි නාදයක් නේ කියලා හිතෙන් වටහා ගන්න බෑ. හිතට ඒ අදහස දෙන්න මුල් වෙන මූල ධර්මයක් තියෙනවා. ඒ තමයි කනට ගෝචර කරන මනවලන ශබ්ද. ඒ වගේ නාසියේ ගන්ධයක් ගෝචර කරන තමයි හරි සුවඳයි කියලා අපි ප්‍රියමනාප ගාන ආස්වාදයක් විඳින්නේ. දිව තියෙනවා බාහිර රසයක් තියෙනවා දිව රසත් නැහැ බාහිර දේ රසත් නැහැ. ඒ බාහිර රස ධාතුව දිවට ගෑවෙනකොට තමයි රස තෘෂ්ණාවක් ඇති කරලා හරි ආසාවක් ඇති කරන්නේ. හරි මිහිරි රසය යන්නේ. අන්නේ වින්දනය කරන්න අවශ්‍ය කරනා වූ දේ තියෙනවා මේ දේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා දේ නිස්පාදනය කරලා දෙනවා. ඔය ඇසකන දිවනාසී ශරීරය කියන ඉන්ද්‍රියංගේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ඔක්කොම රූප. ඔය රූපයන්ට රූපය කර්ම ශක්තියෙන් එකතු කරනවා. ඉතින් විඥානයේ පත්‍යේ ජාතයි පසුව පහළ වෙනවා. විඥානයේට හේතු වෙන්නා වූ ඇස රූපේ කන ශබ්ද ආදී පුරේ ජාතයි මුලින් පහළ වෙනවා. ඔක හරි ගැඹුරු තැන. ඇහැට රූපය ඝට්ටණය වුණාම ඒ මොහොතේම කොච්චර ඉක්මන් වෙලා සිද්ධ වුණත් ඒ මොහොතම පොඩ්ඩක් මාත්‍රයක් හරි පහ විලා තමයි චක්කු විඥානේ පහළ වෙන්නේ. එනේ චක්කු විඥානේ පත්‍ය ජාතයි. සෝත විඥානේ පත්‍ය ජාතයි. පත්‍ය ජාත කියන්නේ පසුව උපදිනවා කියන එකයි. එහෙනම් විඥානේ උපදින්න හේතුවක් තියෙනවා මේ රූප. විඥානේ උපදුන්නේ නැහැ නම් වේදනා කියන එක උපදින සේනක් නැහැ. මොකද විඥානයේවත් විඥානික චිත්ත කියන මූලික අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ චිත්ත කියන අවස්ථාව තුළ හිත සමග එකට උපදින, හිත සමග බිඳින, ඒ වගේම හිත ගන්න අරමුණ ගන්න, ඒක වස්තුව කියලා හිත ලැබුව යම් වස්තුවක පිහිටියා නම් ඒ වස්තුවම ඇසුරු කරන. ඔය කියන කාරණා හතරකින් යුක්තයි මේ චෛතසික ධර්ම. මේන් පිටස්තරව චෛතසික ධර්ම පහළ වෙන්නේ නැහැ ලෝකේ. චෛතසික ධර්මයන්ගේ ස්වභාවය ඒකයි. එහෙමනම් වේදනා කියලා කියන්නේ චෛතසිකයක්. ඒ රූප මුල් කරගෙනමයි වේදනා කියන චෛතසිකය පහළ වෙන්නේ අර විඥානය තුල. එතන සංඥා චෛතසිකයක්. වේදනා චෛතසිකය සංඥා චෛතසිකයක්. රූපයන්ගේ ඝට්ටනේ මුල් කරන්නේ වේදනා සංඥා හට ගන්නවා. චේතනාව චෛතසිකය සංකාර කිව්වේ ඒකට. සංකාරවත් හට ගන්නවා. විඥානත් නාම ධර්මයක්. චෛතසිකෙ පිටපු චිත්ත. එන වේදනා සංඥා සංකාර විඥාන කියන හතර නාම ධර්ම හටගන්නේ මොකක් නිසාද? කර්ම ශක්තියෙන් රූපයන්ගේ ඝට්ටනේ සිද්ධ කිරීම නිසා. දැන් එහෙනම් මේකේ මුල කොතනද? මේ රූපයන්ගේ ඝට්ටනේ සිද්ධ කරගෙන යනකොට කර්ම ශක්තියේ ක්‍රියාදාමයට සම්බන්ධ වෙලා අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් පටන්ගෙන වෙන ක්‍රියාදාමයේ ප්‍රතිඵලයේ තමයි ওই වින්දනයේ මුල් කරගෙන හටගන්න නාම ධර්ම හතර. වේදනා සංඥා සංකාර විඥාන. එන යම් කිසි දවසක ඒ පිළිබඳ චන්ද්‍රාගයේ දුරු වුණොත් එහෙම උපාදානිය දුරු වෙනවා. මේ ස්කන්ධ පහ පිළිබඳව රූපස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කියන මේ ස්කන්ධ පහ පිළිබඳව යම් කිසි චන්ද්‍රාගයක් ඇද්ද ඒ චන්ද්‍රාගය නිසා කියන උපාදාන ස්කන්ධ. ස්කන්ධ නිකම්ම ස්කන්ධ වෙන්නේ නැහැ, ඒතර උපාදාන ස්කන්ධ වෙනවා. උපාදානස්කන්ධ පහ තියෙනවා නම් පංච උපාදානස්කන්ධයේ තියෙන තාක්කල් ගොඩ නැගින තාක්කල් අපිට නවත්තන්න බෑ සසර ගමන. හැදි හැදි උපාදානයේ භව වෙනවා, භවෙන් ජාතිය වෙනවා. ඒ ක්‍රමයට දිගටම එනවා. ඉවරෙන් ඉසෙලා නැවත ගොඩ නගනවා. ඒක තමයි ඒ ක්‍රමී. එතන ඉතින් අපි ඒක දකින්න ඕනේ. මොනවා හරි යම් කිසි සිද්ධියක් අපිට මතකයට ආවොත්, ප්‍රියමනාප සිද්ධියක් මතකයට ආවොත් අපි ඉතින් දකින්න මේ රූපය මොකද්ද? මේ රූප රූපයක්ද? සද්ද රූපයක්ද? ගන්ධ රූපයක්ද? රස රූපයක්ද? මේ මුල්ලුනි. ඒ කාරණේ අපි බලන්න ඕනේ. එතකොට අපි දකින්න මේ රූපය මොකද්ද කියලා. එතකොට මේකෙන් දැනුනේ සැපයක්ද, දුකක්ද, මධ්‍යස්ථයක්ද? ඊළඟට කල්පනා කරලා බලන්න. එතකොට දකින්න මේ සැප වශයෙන් හරි, දුක් වශයෙන් හරි, මධ්‍යස්ථ වශයෙන් හරි. ඒක වැටෙන්නේ වේදනා ස්කන්ධයට, අරක රූප ස්කන්ධයට. එතකොට බලනවා මොකද ඇති වුණ හැඟීම, ආකාරයේ මොකද්ද? ඒ රූපාකාරයේ කොහොම එකක්ද? සද්දාකාරයේ මොකද්ද? ඉතින් ඒක විවිධ ශබ්දාකාර හඳුනා ගන්නවා, විවිධ රූපාකාර හඳුනා ගන්නවා. ඒ හඳුනාගන්නේ ඔක්කොම සංඥා ස්කන්ධයට. ඉතින් ඔය ප්‍රියමනාප වශයෙන් ඇලීම වශයෙන් හරි, අප්‍රිය අමනාප නම් ගැටීම වශයෙන් හරි, එසේනම් මධ්‍යත වශයෙන් හරි, ඒව ඇසුරු කරගෙන ඉඳ හිතක් එනවා. ඒව අතුල පවතින්ද ඒ හිතෙන් ඒවා බලනකොට සංකාර කියන චේතනා ගොඩ නැගෙනවා. යලි යලි ඒක බලන්න හිතෙනවා. යලි යලි අසුරු කරන්න හිතෙනවා. හිතෙන හිතන ගානේ හිත ගොඩ නැගෙනවා. හිත ගොඩ නැගෙන යමකින්ද ඒකට කියනවා හිත තන නිසා චේතනා. නැන සංකාර. අනේක ගොඩ නැගෙනකොට සංකාර ස්කන්ධයට අහු වෙනවා. ඉතින් ওই ටික මොකේද දැනෙන්නේ? විඥාන ස්කන්ධය. දැනෙනකොට ඔය සියල්ලම රූප දැනෙන්නේ, වේදනා දැනෙන්නේ, සංඥා දැනෙන්නේ, සංකාර දැනෙන්නේ විඥාන ස්කන්ධයට. එතන මෙතන පංචස්කන්ධය කොට නැගුණා. එහි යම් ප්‍රියමනාපිය චන්දරාගයක් ඇද්ද ඒක පංච උපාදානස්කන්ධයක් විද්‍යාමානව කියලා දකින්න ඕනේ. ඉන් පංචස්කන්ධය කොට නැගෙනකොට උපාදානස්කන්ධයයි භයානක. උපාදානස්කන්ධය නිසා මොකද වෙන්නේ? උපාදානයේ භවයටයි, භවයෙන් ජාතියටයි හේතු වෙලා නවත සසල ගමන්ට හේතු වෙනවා. ඉතින් උපාදානයේ බිඳහරින්න ඕනේ පංචස්කන්ධයේ විපාකස්කන්ධය. ඒ විපාකස්කන්ධය දැන් ලැබිලා තියෙනවා. අතීත භවයේදී හටගත්ත අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන මෙන්න මේ කාරණා ටිකෙන් මතු කරදුන හේතු ශක්තිය ප්‍රත්‍යවිලා විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියන විපාකස්කන්ධය දැන් පහල කරලා දිනා මේ සවිඥානික ශාරීරිය කිව්වේ මේකට අන්න ඒ ටිකයි මේ තියෙන්නේ එතන මෙන්න මේ කියනවා මේ මේ සවිඥානික ශාරීරියට අර විදියට සම්බන්ධ වෙනවා අර රූපස්කන්ධය ඉදලා හිටන් ආපු විපාකස්කන්ධය මේක සම්බන්ධ වෙනවා ඒ විපාකේ නිසා නැවත නැවතත් අපි කර්ම රැස් කරගෙනවා ඒ කියන්නේ නවත වාරයක් අර අපි ඉස්සෙල්ලා ගත්ත විදිහටම අවිජ්ජා සංකාර තණ්හා උපාදාන බව මේ නිස්පාදනය කරනවා ඒක නිස්පාදනය කළොත් මේ භවයෙන් චුත වෙනකොට ඊළඟ භවයක ප්‍රතිසන්දීට අවශ්‍ය කරන්නා වූ ශක්තිය ආයි නිපදවලා ඕක අනන්ත සංසාරයේ පටන් කරගෙන එන නිසා සසර ගමනක් හැදිලා අද්භයෙන් අද්භයවට පරිවර්තන වෙවි වෙනවා ඕක යම් දවසක නැවැත්තුවා නම් අවිද්‍යා මේ තණ්හා නැවැත්තුවා නම් එතකොට අවිජ්ජා අවිද්‍යා සංකාර තණ්හා උපාදාන බව ඇති වෙන්නේ නැතුව යනවා. ඒතර නැවත වාරයක් මතු ප්‍රතිසන්දියට හේතු වෙන විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා පහළ වීම ආරම්භ වෙන්නේ නැහැ. උදා වෙන්නේ නැති නිසා නිරෝධයි කියනවා. ඒක නිරෝධ නම් භව නිරෝධ නම් ජාති නිරෝධයි. ඒ ආසාද ආසාව නැහැ කියන්නේ නැවත ඒ ඔය කියන අවිද්‍යාව නැත්නම් ලෝකේ වටිනවා කියලා නිගමනය කරන්නේ. තෘෂ්ණාව නැත්නම් මේ ලෝකෙට ඇලුම් කරන්නේ නැහැ කිසි දෙයකට. වටින් නැත්නම් ඇලුම් කරන්නේ නැත්නම් හිතෙන් කයෙන් වචනයෙන් බලාපොරොත්තු වෙන කරන කඩේතු නැහැ සංකාර නැහැ. ඒතර අවිද්‍යා සංකාර තණ්හා නැහැ උපාදානත් නැහැ බැඳීමත් නැහැ. අවිද්‍යා සංකාර ඒතර මේ තණ්හා උපාදාන භව කියලා හිතා ගන්න කර්ම භවයේ. දැන් කර්ම භවයට කරුණු රැස් කරන්නේ නැහැ. භව නිරෝධයි. භවයේ උදා වෙන්නේ නැතුව ගියා. භව නිරෝධේ නිවන. නැවත වාරයක් ඉන් එහාට ගෙනියන්නේ නැහැ. ගමන අවසానයි. ඒකයි ක්‍රමී. ඉතින් පංචස්කන්ධයේ දකින්න පුරුදු වෙන්න ඕනේ. ඇහෙන් රූපයක් දැක්ක ගමන් හරි ලස්සනයි නේ කියලා හරි කැතයි නේ කියලා හරි බයින්ඩ හරි ආසාවෙන් ඇලුම් කරන්න හිතක් එනකොටම දැක්කේ රූපේ. ඉතින් දකින්න ඕනේ විදිහට. වින්දනේ වුණේ වේදනාව. හඳුනාගත්තේ සංඥාව. මේ හිත නැවත නැවත බලන්න හිත ගොඩ නැගිය සංකාර මේ දැනෙන්නේ ඔක්කොම දැනෙන්නේ විඥාණයට විඥාණයට දැනෙන ආකාරය ටික තමයි මේ රූප වේදනා සංඥා සංකාර කිව්වේ මේ පංචස්කන්ධම උපාදාන කරලා මට භවයක් එනවා භවෙන් ජාතියක් එනවා මට ජාතිය මිදීමක් නැහැ ජරා මරණය මිදීමක් නැහැ ওই ටික දැක්ක ගමන් සංවර භාව වෙනවා ඉන්ද්‍රිය සංවරය කරන හැටි එහෙනම් ඇහැ සංවරයි කන සංවරයි නාසය දිව කය ඔක්කොම සංවර වුණා නම් මනස සංවර වෙනවා සංවරට එන්නේ සීලං කියලා සීලේ පිහිටනවා ආරි ධර්මයට අනුකූල ප්‍රත්‍යාවෙන් නම් ඒ සීලිය හැටගත්තේ ඊට අනුකූල සමාධිය ලැබිලා මහා ප්‍රඥාව වතින් මාර්ගඥානයේ පහළ වෙනා ඵලී ලැබුණා ඇතිනි ඒකයි ක්‍රමී තේරුණ නැත්නම් පස්සේ තවත් අහලා විස්තර කරගන්නවා